අපේ දහම් සාකච්ඡා ආරම්භ කරමු. අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විග්‍රහ කරලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙමු. මේක ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ විසින් පසුගිය දේශනාවකදී කළුගල් සහ විශාල පර්වත තුලින් විද්‍යාමාන විය හැකි සත්ව ජීව ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න ලැබුවා. ඒ කියන්නේ අර එක්තරා කොටසක් ඉන්නවා ඔය අසුර නිකාය උපදින කොටසක්. ඒ වගේ සමහර කොටසක් ඉන්නවා ගස් වැනි මහා ගල් පර්වත වැනි දේවල් වලට අධිග්‍රහිත වෙලා හිටන් ඒවම ශරීරය කරගෙන ඒව ඇතුලේ උපදින කොටසක් කියලා අපි හිතන්න තියෙනවා. අන්න එහෙම කොටසක් තමයි පර්වත වල ගස් මහා පර්වත වලට කුඩා ගල් වලට පර්වත වලට අරක් ගත කොටස. වර්තමානයේදී මෙවැනි ද්‍රව්‍ය වස්තු සහ ස්ථාන ආශ්‍රේ මිනිසුන් විසින් පිළිහිට ලබා ගන්නා ආකාරයේ දක්නට ලැබේ. ඒවත් කියන පර්වත වන්දනා කිරීම ආදි වශයෙන් නෘත්‍යවල් කායික වන්දනා ආදි වශයෙන් දේවල් කරලත් එහෙම බලාපොරොත්තු වෙනවා. තිබෙත් ලාමා දහම පිළිබඳව ලියවුණ පරිවර්තනික කෘතියකින් උත්සාහගත් කොටසක් මෙසේ වල් කරමි. බෝධිසත්වයේ අප්‍රමාණ ආශ්චර්ය ජනක ස්වරූපයන්ගෙන් යුක්ත වේ. දැඩි අදිස්ථානයෙන් යුත්තව භවයෙන් භවයට ආත්මයෙන් ආත්මයට ගමන් කරන්නේ. එසේම උල්පා ස්වරූපයේ මිලියන දහස් සංඛ්‍යාත ලෝකෙෙහි සැරිසරයි. මනුෂ්‍ය ස්වරූපයෙන් පමණක් නොව විවිධ වස්තුන්ගේ රූපාකාරයෙන් පහළවන්නේය. එසේම එතුමා සතු බලමහිමේ වර්ණා විෂයාත්‍රික ප්‍රාන්තයේ ආශ්චර්ය ජනකේ. මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කරනවා කියයි ඉල්ලීමක් කරනවා. විකුප්පන ඉර්ති කියලා ඉර්තියක් තියෙනවා. මේ විකුප්පන ඉර්ති කියන ඉර්ති විශේෂය ලබා ගත්ත කෙනාට තමන්ගේ ශරීරය අතුරුදහන් කරලා විවිධ වෙස් ගන්න පුළුවන්. ඒ විකුප්පන ඉර්තිය හැටි. තව සතෙක්ගේ වෙස් ගන්නවා නම් සතෙක් වාගේ පේන්න ඉන්න පුළුවන්. ගල් පර්වතයක් වාගේ පේන්න ඉන්නත් පුළුවන්. ඒ විකුප්පන ඉර්තිය හැටි. බැලුවහම අපි වෙන්නේ ගල් පර්වතයක් වාගේ. දෙන්නේ එහෙම. ඊට පස්සේ වෙස අතුරු දහන් කරගෙන හිටිය ආකාරයෙන් වෙන්න පුළුවන්. මෙහෙම ක්‍රමයක් තියෙන එක විපුබ්බන ඉර්ධි කියන ක්‍රම. විවිධාකාර ශරීර ස්වභාවය පරිවර්තනය කරගන්න වෙනස් කරගන්න පුළුවන් ශක්ති විශේෂයක්. මනෝවිද්‍යාවේ ඉර්ධි වලම ඊළඟ තියෙන එකක් තමයි ඉර්ධි විද්‍යාවේ විපුබ්බන ඉර්ධි කියන කොටස. ඒක ඉර්ධි විද්‍යාවේම කොටසක්. අන්න එහෙම හැකියාවක් තියෙනවා ඒ ශක්තිය මහා ඉහළට අභිඥා බලයෙන් බලවත් කරගමු අය. සාමාන්‍ය ඉරිදීකින් කරන්නත් බෑ ඒක. දැන් දේවදත්ත අජාසත් රජුරු වලට යනකොට පුංචි ළමයිගේ වෙස්මවාගෙන අත්වලින් බෙල්ලේ ඇඟේ නයෝතාගෙන රජුරුවන්ගේ ඇකේ වෙණී සිටියා කියේ. රජුරුව හතරම බය වුණා. පෙර කියා ගන්න දෙයක්වත් නැහැ. අල්ලන්නත් ළඟ ඉන්න බයයි නයිකයි කියේ. නෑ දෂ්ට කරයි කියේ. වල්නකොට ඔළුවට පෙනයක් අත්වලත් වෙන ගොබ මේ විදිහට හදාගෙන ආ විකුප්පන ඉර්ධි කියන්නේ නැහැ. විකුප්පන ඉර්ධි කියන්නේ ඉර්ධියෙන් අකවිස අයින් කරලා එතනදිලා කියනවා මම දේවදත්ත දෙව්දත්තර කියන. මේ රාමීන් එහෙමනම් ඒ විශේෂයෙන් පෙනී සිටින්න කිව්වහම අර විශේෂ අසුද්ධහන් කරලා පාත්‍ර හිරු ඇතුව දේවදත්ත හාගුරේ ඉර්ධිය හිරියා කියලා දකින්න. මෙන්න මේ වගේ එක එක වෙස් ගන්න පුළුවන් ආකාරයක් තමයි ඔය කිව්වේ. ඒ විවිධ ආකාරයක වෙස් ගන්න පුළුවන්. මේ මහ බෝසතාණන් වහන්සේලා සසර සැරිසරනකොට ඒ අධ්‍යාවවලදී හැම අධ්‍යාපකම නෙවෙයි ඊට සුදුසු කල්හි අවිඥාලාභී වෙලා ඉන්න කාලවල තියෙනවා නම් අවිඥාලාභී මේ විකුරවන ඉර්ධිය ලැබුවා. මෙහෙම විකුරවන ඉර්ධිය ලැබුවොත් එහෙම එයාට පුළුවන් මේ ශරීරයෙන්ම සියුම් කරගෙන යන්න ඉන්න විවිධාකාර වෙස්මවා ගන්න ද්‍රව්‍ය වස්තු වගේ වෙනා පෙනී සිටින්න එයාදි විවිධාකාරයෙන් හිතන හිතන හැටියට පෙනී සිටින්න හැකියාව. අන්න එහෙම හැකියාවක් තමයි ඔය කියන්නේ. දැන් මෙයා මේ උංගක් දුරට මේ අපි මෙයාවත් පිළිය පොත්වල මහායාන පොත්පත්වල උගාදුරට අතිශයෝක්තියෙන් වර්ණනා කරනවා. ඒ වගේ එක එක ආකාරයෙන් ආගමික වශයෙන් මොකද බෝධිසත්ව සංකල්පය ප්‍රදාන කරලා පෙන්නන්නේ. අරිහත්ත්වයට පත් වෙනවා කියන එක හීන වැඩක්. ඒක හීන යානේ හීන ගමනක් කින් ගිහිලා කෙලවර කරගන්න යන එක. ඒක නියම ප්‍රමේ නෙමෙයි. යනවන යන්න ඕනේ ලෝකලා බුද්ධ විලක් කෙලවර කරගන්න ලෝකෙලත් යහපතක් කරලා කියලා එහෙම නිගමනයක ඉඳලා ඒකම සියලුම ශ්‍රාවකයෝ ඒකට යොමු කරනවා. අතුරු කරන පිරිසක් බුදුබව පසන් යොමු කරනවා. යම් රජෙක් ඇසුරු කරගෙන හිටියොත් රජුලන්ට බුදුබව පතන්න යොමු කරවන. මේ ආදි වශයෙන් ඒගොල්ලන්ගේ ක්‍රමයක් තිබුණා ඒක. අන්න ඒ විදිහ හුඟාද්දට මේ බුද්ධ ස්වභාවය මුල් කරගෙන එහි පාතිහාරය මුල් කරගෙන ඔය විදිහට ලියා තිනවා එකේ කතා. ඊට පස්සේ අන්තිවර නිවර කියන එක සම්පූර්ණම විරත් වෙනස් වෙලා ගිහිල්ලා පවතින එකක් නිවර කියලා පෙන්වන තත්ත්වයක අන්තිවර සූත්‍ර කොටලා තියෙනවා. එහෙම සූත්‍ර බොහෝ කොටම ප්‍රසිද්ධ කරපු සූත්‍ර කීපයක් තියෙනවා. මහායාන සූත්‍රය. ලංකාවේ දැන්ටත් ඒවා භාවිතා වෙනවා. දැන් දැන්ට ගැන විග්‍රහයන්. ඉතින් ඒ සූත්‍රවත් වෙන්නලා තියෙනවා බුදුරණන් මහතලා පිරිනමන් පෑවට පස්සේ ඉවර වෙනවා නෙවෙයි. දියමන්ති වලින් හැදිච්ච මහා චෛත්‍යයක් ලැබිලා. ඒක ඇතුලේ උන්වහන්සේලා වැඩ ඉන්නවා ජීවමාන. සදාතනික. අනන්ත අභ්‍යවකාශයට යනවා කන්ද බොන්න මොකුත් අවශ්‍යතාවයක් නැහැ. ඒ සියල්ලෙන් අමාරුවක් නැති පහසු ජීවිතයක් ඇති මෙන්න මේ தත්ත්වයටපත් වෙලා ලෞතරා බුදුරයන් වහන්සේලා සදාතනිකව වැඩ ඉන්නවා කියලා මෙන්න මේ විදිහේ විස්තර කරපු සූත්‍ර තියෙනවා. මේ ඒවා ධර්මයේ කොහොමවත් එකඟ ඒවා නෙවෙයි. හේතුඵල ඇතුව න්‍යායකට එකඟව කියන්න පුළුවන් ගන්නේ හේතුවක් නිසා යමක් හටගත්තා නම් විවරණාමයට වෙනසෙන එකක් නැහැ කියලා කිව්වොත් එතනම බුද්ධාංග ඉවරයි. ධර්මයේ හරය එතනින්ම ගැලවිලා ගිලිහිලා ගියා. මේ ලෝකේ කිසිම දෙයකින් හේතුවක් නිසා යමක් හටගත්තා නම් හටගත්ත කිසිම දෙයක් සංකතයක් නිසා අසංකතයක් හටගන්නේ නැහැ. සංකතයක ලක්ෂණ තියෙනවා උපතක් පේනවා කවදා හරි. ඒකේ විපරිණාමයක් පේනවා ඒකේ වස්තුවේ තිබුණ ආකාරය වෙනස් වෙලා වෙනසීමක් තියෙනවා. අසංකතයක ලක්ෂණයක් තියෙනවා උපතක් වනවන්න බෑ. ඒ නිසාම විපරිණාමයක දෙයක් එතන ඇත්තෙත් නැහැ වෙනසෙන දෙයක් ඇත්තෙත් නැහැ. ඒ අසංකතේ නම් නිවන. නිවනේ මෙවිත ඔක්කොම ලෝකේ සංකතයි. ඒ නිසා මේ සංකත ලෝකයක් එක්කලා අසංකත ඉවලයි මේජකවත් හොරාගත්තේ නැති අවස්ථාවකටපත් වෙනවා කලක් අර ලබ්ධිය වලට වැටලා දෘෂ්ටි වලට වැටලා කටයුතු කරනකොට මේ අන්න එහෙම අවස්ථාවක් තියෙනවා. මේ පොත් බලලා අපිට සත්‍යෙම ගන්න බෑ. නමුත් ඒවැත් තියෙන කාරණාවල ඔහොම තියෙනවා. භවයෙන් භවයට යනකොට ලබන ඒ වගේ වෙනස්කම් ඇති කරන්නේ අභිඥා ශක්තිය නිසා. එහෙම ශක්ති විශේෂයක් තියෙනවා. යම් කී සත්ත්ව කොටක් කිහිල ඉතින් අර වගේ ගල් වලට සම්බන්ධ වෙලා උපදින කොටස් ඉන්නවා. ගල් භූතය කියලා අපි කියන්නේ කොටසද? ඒ වගේ ඒවට අරගෙන ඒකම භූතයක වශයෙන් ක්‍රියාත්මක වෙයි. පංචේ අපි දකින්නේ මේ පංචේන්ද්‍රියක් තියෙන ජාතිය සත්ත්ව කොටස විතරයි. පංචේන්ද්‍රිය දකින්න කොටත් ඇසකන දිවනාසී ශාරීරිය සහිත ඇතුළත මේ ඇතුළත තියෙන ආමාශයේ බඩවැල් ඔය ආදී වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියක් ඇති මෙහෙම කොටසක් විතරයි සත්ත්ව කියලා අපි හිතායි. ඔත් එහෙම නෝන සත්ත්ව කොටස බොහොම ඉන්නalo. දැන් මේ භාවත වෙනම ඇස් දෙකක් කන් දෙකක් නාසයක් දිවක් කයක් කියලා වෙනම කොටසක් නැහැ. එක කොටසක් තියෙන එකම ශෛලිය. ඒ ශෛලිය ඇතුලේ ආහාර ගන්න ජීර්ණ පද්ධතියක් කියලා වෙනම හැදිච්ච එකක් වෙන්නත් නැහැ. ඒකටම බාහිර ලෝකෙන් ආහාර ශක්තිය උරා ගන්න. ඒ ශෛලියටම දැනීම ස්වභාවයක් තියෙනවා. ආලෝකයට ප්‍රතිචාර දක්වනවා හැමී භාවා කියන සතා. එක පැත්තක් එළිය නම් එළියට කැමති නැහැ. ඌ අඳුරු පැත්තට යනවා. යන්නේ කකුල් වලින් නෙමෙයි. අර ශෛලියෙම දික්කිරීම වපුල් කිරීම කියන මේ ක්‍රම දෙක ක්‍රියාවලියකින් එතනින් සවතැනට යන ක්‍රමයක් උඩ තියෙනවා. උන්ට සංඥා දැනෙනවා. දැනෙන්නේ අර ශෛලියෙම මුල් කරගෙන. ඒ ශෛලිය මුල් කරගත්ත අතිසියුම් වන්න අර කර්මජ කාය. ඒකට අවශ්‍ය කරන්න ආව දේවල් ගන්න ඒකම ආධාරකයක් වෙනවා. මාධ්‍ය හැදිලා දින හැටි. ඒ ඌ විතර දානවා කියලෙකුත් නැහැ, පටව දානවා කියලෙකුත් නැහැ. ඒකම තව ශෛලියක් බාටපත් වෙලා දෙක දෙකට බෙදලා වෙන් වෙලා. වෙනුනහම තව හතෙක් හැදේ. මේක ඔබ දකින්නේ නැහැ කොහොමද තව හතෙක් හැදෙන එකකින්ද කියලා හිතෙනවා. නැත්නම් තවත් ගන්ධබ්බේ නැත්නම් අර කියන අමීබා ගන්ධබ්බේ අර ශරීරයට ආකර්ෂණ උදාහම ඒකෙන් තවත් කරසක් තව ශෛලියක් නිෂ්පාදනයලා හිතන් ඒ ගන්ධබ්බයාගේ ආකර්ෂණයට ඒක සම්බන්ධදලා තවත් එකක් හැටියට පිට වෙලා යන එකයි වෙන්නේ. ඉතින් ඒ වගේ මේ ලෝක මහත් සත්තු විවිධාකාරයෙන් හැදෙනවා. සත්ත්ව විශේෂ අචින්තියයි. අපි හිතා ඉන්නේ අපිට පංචේන්ද්‍රියට ගෝචර වෙන මට්ටමේ සත්ත්ව කොටස විතරයි මේ විදිහයි සත්ත්ව කියන්නේ. මේන් එහාට අපි දන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නේ කොහොමද? එහෙම අදහස් ගන්න. නමුත් විවිධාකාර සත්ත්ව කොටස් විවිධාකාර පරිවර්තන සත්ත්ව ලෝකෙ සිද්ධ වෙනවා. ඒවා මස ඇසේ ඉක්ම වූ දිවසින් බලන්න ඕනේ. මස ඇසේ වෙන්නේ නැහැ. දැන් මාස ඇස ඉක්ම වූ දිවසර තමයි විශාල නොපෙනෙන ලෝකයක් විද්‍යාමාන වෙන්නේ. ඒ අවස්ථාවේ අපිට හිතන්න බැරි සත්ත්ව කොටස ඒවැය ඉන්නේ. විවිධාකාර හැඩතල ඇති. විවිධාකාර ගති ලක්ෂණ ඇති. ඒවා ඒ විදිහේ ඇති භුක්ති විඳින දුක් වේදනා විඳින අපිට හිතන්න බැරි මේ ලෝකේ දකින්න පුළුවන් කමක් නැති කොටස් ඉන්නවා. ඒ කොටසවල ස්වභාවය ඒකයි. ජීවිත රූපයේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු වස්තුවකට කර්ම ශක්තිය සම්බන්ධ වෙලා කර්මජ රූපය ඇදිලා සම්බන්ධ වුණොත් එහෙම ඒකෙදි ඒකේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ආකෘතියක් වශයෙන් අර සතර මහා භූතයන්ගෙන් හටගත්තු ගල ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. කිමියා රසායනීය වෙනස් වෙනවා. ගලේ තිබුණ ආකාර රසායනීය වෙනස් වෙලා ඉතින් ආයි ජීවියෙකුට යම්කිසි ආකාර පරිසරයකට ගැලපෙන එකක් තියෙනවා ඊට අනුකූල හැදේකුත් ගන්නවා. එහෙම ක්‍රම තියෙනවා. දැන් ගලක් හැදෙන්නේ තිතමනයක් නැහැ. ඔය සමහර අවස්ථාවල ගල් වලට අරන් ගත්ත භූතයේ පිළිබඳ පරීක්ෂණ කරනවා. ඒ ගල කැඩුවොත් එහෙම ඒකේ ඉස්ම එනවා. ගලක් ඇතුලේ ඉස්මක් තියෙන විදිහක් නැහැ ස්වභාවයෙන්. යම්කිසි ඉස්මක් ගලනවා ඒ ගල ඇතුලේ. දැන් අපි දන්න දෙයක් තියෙන. අපි දන්න නැවෙයි සතේ බව නොදන්න දෙයක් තියෙන. අපි දැන් මේ මොහොදු ගල්පාරවල තියෙන ගල්මල් කියන જાතියක් තියෙනවා. දැන් මේ ගල්මල කියන එක අතු බෙදිලා ගිහිලා ඉතින් හරි ලස්සනට විවිධාකාර හැඩතල ඇතුළු හැදිලා තියෙන්නේ. අර කැල්සියම් මිශ්‍ර සංකීර්ණ දෙයකින් තමයි ද්‍රව්‍යයෙන් හැදිලා තියෙන්නේ. ඕක ගිහිල්ලා මිනිස්සු විසින් කලනවා. ගල්මල් විකුණන්න හරි ඒ වගේ වැඩවලටත් ගන්නවා. ඉතින් ඒක ආකාරයෙන් ලස්සන කරලා තියාගන්නත් ගන්නවා. ওই ගල්මල කඩාගෙන ඇවිදින බලකොහම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලපුවා. ඒකේ ලේ විසිරයි. මේ කාලයගෙන කවුද ගඳ ගහන්නේ? ඒ ගඳ යන්නේ ඕක තියලා හිටන් ඊට පස්සේ වෙයිලා ගියාට පස්සේ හොදලා පිළිඳු කරලා තමයි ගල්මල් කියලා විකුණන්න එහෙම තියන්නේ. ඒ අභ්‍යන්තරයේ ඒකේ තියෙන්නේ මොකද? ඒ ගල්මල කියලා තියෙන කවිවතිය තුළ ඒක සත්වයක හා සම්බන්ධයි. සත්වයේ ශරීරයට කරනම ඒක සම්බන්ධයි. ඒකත් මේ මොහොත ජීවි විශේෂයක්. නමුත් පිරින් බැලුවහම යන්න එන්න පුළුවන් කමක් කොහොමත් පේන්නේ නැහැ. අස්සං ආදී තියනක වෙනම පේන්නේ නැහැ. නැතර ගල්මල කියන එකේ සත්ව ද්‍රව්‍ය සහිතයි. අභ්‍යන්තරේ එහෙම තියෙනවා. කලාව ගල්මලක් බැලුවොත් අභ්‍යන්තරේ ලේ සහිත බව පේනවා. ඒක තියෙනවා එහෙම. ඉතින් ඒකෙන් අපිට අද දකින්න තියෙන දේවල් එහෙම ක්‍රමයක් තියෙනවා. ගල් හිතක් ඇතුව ඉන්න එපා කියලා අපි කතා කරා. මේකගේ හිත ගලක් වාගේ. ඕක තමයි ගැති ලක්ෂණය. හදවත ගලක්ද? ඕක උණු වෙන්නේ නැද්ද? දැන් මේ විදිහට අපි අහන අවස්ථා තියෙනවා. අනුගේ ලාභ කීර්ති ප්‍රශංසා මොන හරි ඔක්කොම අරින් සමංග වැඩි කරගත්තාට පස්සේ අනිගර හෙන ගැහුවත් පැත්ත බලාට බලන්න. ඇයිද උදව් අපපකාරයක් කිව්වොත් ගණන් ගන්නෙ? කිව්වද කියලා ගණන් ගන්න. මෙච්චර අමාරු වෙලා ඉන්නේ මෙච්චර එලා ඉන්නේ කර මොනවාක් තා ගණන් ගන්න. ඉතින් මිනිස්සු යනකොට කියනවා ඉදා උදව් කරනකොට උපකාර කරන මෙහෙම කළා ඒකගේ හිත ගලක් වගේ. මේ නරක පැත්තෙන් ගලක් වෙච්ච හැටි. හිත ගලක් හා සමානයි කියලා කිව්වේ ගති ලක්ෂණේ ගලක් වාගේ ස්වභාවය. තමන් උදව් කරලා උපකාර කරලා ඔක්කොම කරලා ඒ පුද්ගලයා තමන් උදව් කරන්න ප්‍රතිඋපකාර නොකරනකොට ඒ ගති ලක්ෂණේ ඉන්නකොට ඒ දුෂ්‍ය මානසිකත්වයෙන් ඔහුටත් ඒක ආපහු ඒ જાතියෙම විඳින්න එන්න ඕන. දැන් ඉදා අනේ මට අමාරු කියන කෙනෙක් ගහවලේ අර කියන්නේ. කතා අරින්න එපා මෙතන ගැහ. දැන් එහෙනම් එයාට අනේ මට හත් වෙනවා කියලා අරින්න කතාක් නැති වෙනකෝ උපදින්න ඕන. එයාට ප්‍රතිචාරය ඒකයි. වැඩේ කිව්වත් උදව්වක් දුන්නේ නැති. කඩ ප්‍රයෝජන ගන්න නැතුව තමන්ගේ වාසියට ගල් පිටක් ඇති කරගෙන මම ගැන කතා කරන්න එපා. මම මෙතන අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. ආයි නොකියවා කියන්නද ඒක. ඵලයා මට කතා කරන්නද ඒක. ඕක ගැන මම බලන්නේ නැහැ. ආයි උඹට මෙච්චර උදව් කරලා තියෙනවා මතක නැද්ද කිව්වොත්. මම කන්ට හෙන්න කතා කරන්න ඉන්නවා. ආයි මේ පැත්ත නැති ඵලෙ. මට ඇහැට පේන්න බෑ. දැන් ඇස් දෙකක් නැති වෙන જાතිය, කන් දෙකක් නැති වෙන જાතිය, යන්නේ ඉඳන් බැරි වෙන જાතිය, ගලක් තිබ්බා වගේ ඉන්න. එන වේදනාව විදිහට වෙනවා කියන්න කෙනෙක් නැති කරන් දෙයක් නැති. විවාහයට මුක්ති වෙන විදිහ කලව ඵලයකට හේතු කාරකයක් ක්‍රියාපදිනවා. අන්න ගල් භූතය වෙනදා හේතුව. ඊට පස්සේ ආවුවර සත්වරයි කියලා කාරණාවක් කියන්නේ. එහෙම හැකියාවක් නැහැ. සංඥාවක් නිකුත් කරලා හිටන් එතනින් අහකට යන්න හැකියාවක් නැහැ. මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙන කොටසක් වාරුපත් වෙලා වන්නහම පරුවතයකට අරගෙන උපදින්න පුළුවන්. ස්වභාවික තියෙන පරුවතේ යගේ ශරීරයක් වෙනවා. ඊට පස්සේ අර ජීවිත රූපයේ ගලේ ස්වභාවිත අර කරගත කර්ම ශක්තියෙන් ගල් හිතකින් හටගෙන ඒකටම ආවේනික වෙනවා. ගලට බහරක් වදිනකොට ඒක ඇතුළු කරපු ජීවිත රූපයේ සහිත කර්මජ රූපියත් ඒ ඇතුළෙමයි බැඳිලා තියෙන්නේ. ඒකට ඉස්සල්සේ දැයිනවා. අවු වැටලා හත් වෙනකොටත් දැයිනවා. ඒ හැම කර්ම කරන ගානේ ඒකට දැයිනවා. ජීවත් වීම ආහාරයේ කර්ම ශක්තිය නිපදවිලා ඉන්න නිසා වැරෙන්නේ නැති. අර කර්ම ශක්තිය දෙන එක කොච්චර කාලයක් ඔය දෙරින්ද වෙයිද? මෙන්න මෙහෙම උදාහරණයක් ගස්කල් පරුවත ආදී සම්බන්ධ වෙලා. එහෙම උපදිනවා තියෙනවා. ගස්වල අරගෙන උපදිනවා සමහරයි. තමන්ගේ විමාන තියෙන ගහේ රුස් දෙවතාවන් ස්වභාවය ඒකයි. ඒ ගහට මොන හරි විනාශයක් වෙන ගානේ ඒවල බය වෙනවා. දැන් මගේ විමානයේ මොකද වෙන්නේ? මේ ගහ මැලුවොත් එහෙම මගේ විමානේ ඉවරයි. ඉතින් මේ ආකාරයෙන් විශාල වශයෙන් බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ දේවතා කොට්ටාසෙකුත් තියෙනවා. මොද පැත්තයටනත් කල්ල සුඛ විපාකක් කියන කල්ල සුදු මිත්‍ර කර්මයක විපාක ඵලදීන් වශයෙන් උපදිනේවට එහෙම දඟලවත් උපදිනවා. එහෙම ස්වභාවය. ඉතින් මේක අපි දකින්න ඕනේ මේකයි. කොයි තැනක ගමන් කළා හරි අපි දකින්න ඕනේ ඒ බඳු ගති ලක්ෂණේට ඒ බඳු උපපති තියෙනවා. අපිට ඕනේ ඔබ පරික්ෂණ කරගෙන ඉන්න නෙමෙයි. ඒ ගති ලක්ෂණය මහා භයානකයි කියලා දැනගන්න. ගල් හිතක් ඇති කරගෙන අනුකම්පාවක් දයනුකම්පාවක් නැති හිතකින් ඉන්න හොඳ නැහැ. උදව්වක් කළොත් කෘතෝපකාරය අමතක කරන්න හොඳ නැහැ. අපිට අවශ්‍ය ඔන්න ඔය ටික දැනගන්න. මොකද යම් හේතුවකින් යම් ඵලයක් හට ගන්නවා. ඒ ඵලය මට අගුණ නම් ගැලපෙන්නේ නැත්නම් දුකක් බව දන්නවා. ඒ ඵලය හට ගන්න හේතුව වෙලා හේතුව දුරු කරලා දැම්මට පස්සේ මට ඒ ඵලයෙන් විදීම තියෙනවා. තවන් ඒ ඵලයෙන් මිදෙනවා හේතුව නැත්නම්. එහෙනම් අපිට ඕනේ ගල් හිතක් ඇති කරගන්න ගති නැති කරගත්තාම ගල් භූතයක් කියලා උපදින්න හේතුව නැතුව යනවා. අපිට ඕනේ ඉතිය කරගන්න. ඔහේ උපන්නා කමන්නේ එහෙම කික උපදිනා නම් අපි උපදින්න හේතුව. දැන් ගල් හිතක් ඇති කරගෙන ඉනම් උපකාරයට කෘතෝපකාර නොකර දැඩි වෙලා ඉන්නවා කියන්නේ කොහොමත් අපි දන්නවා දුස්සයිතිය පාප දක්න. නොගැලපෙන දෙයක්. එහෙනම් ඒක උපදක් සිවුනත් එකයි මට නැතත් එකයි නරකදී අතන් එක මට හුඟක් හොඳයි කියලා හිතලා අත්දැකිය සොකට වඩා ලේසි. සැකත් නැහැ වස්නත් නැහැ. වෙලෙවිත් සමන් කරගත්. එහෙම එකක් තියෙනවා මට ඒකෙන් නිදහස. ඒ සැනසීලත් ඔහු ලබන. එහෙම එකක් නැහැ කිව්වොත් ඉතින් මම මොකද? කොහොමත් නරකදී නරකයි මම නරකදී නොකර හොඳින් ඉන්න එක මට හොඳයි. ඒක යහපත් බව දැන ඉන්නේ සර්. ඒ මාර කොහොමද සානිත? ඒ අදී අදින් ඉන්න. හොඳ දේවල් කළා යුතුකම් මිතුකලා කිව්වට දයනුකම් පායෙන් කටයුතු කළා කිව්වට ඔය ඇති වැඩක් නෑ කියලා කවුරුවක් කියනවා. මගේ අත්දැකීමම තියෙනවා ඒක වැරද්දක් තියෙනවා. ඒක හොඳ බවක් දන්නවා. උපකාරයට කළා උපකාරයේ කිරීම යුතුකම බවක් මාර තේරෙන්නේ. ඒක කෙරුවාම ඇති සතුටත් මාර දැනෙනවා වැටහෙනවා. එහෙනම් කවුරුවත් මට ඔගේ ප්‍රතිඵල නෑ කිව්වත් මට ඇති ප්‍රශ්නයක් නෑ. ඒ ඔහු නරක දේවල් හැම කළොත් ඒකේ ප්‍රතිඵල තියෙනවා කිව්වේ. ඉතින් මගේ මොකද මම ඒක ඇත්ත වශයෙන්ම නරක බව දන්නේ. ඒක නොකරන වට නරක දේ කිරීමේ ප්‍රතිඵල ඉදුණාම මට ඇති ප්‍රශ්නයක් නෑ කියලා ඔන්න ඔය ආස්වාස හතරක් ලබන. ඔයාලා කියන්නේ ආර්ය විනේ ආස්වාස. ආර්යව ලබන ආස්වාස කියන්නේ ඒවා. ඔන්නම හතර ආකාරයකින් ලබන. අපි දකින්න ඕනේ යමක් වැරදි නම් යමක් පාප ධර්මයක් නම් නුවණින් ඕක තේරුම් අරගෙන ඒ වරද නොකර ඉඳපුවාම හැම පැත්තෙම බේරෙනවා. කවුරු මොන විදිහේ විකෘති බණ කිව්වත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි අදහස වෙනස් කරන්න හේතුවක් නෑ. එහෙම જાතියකට නෙවෙයි බුද්ධහම කියන්නේ අන්න එහෙමයි මොන විදිහෙන් කවුරු වැඩි මොන જાතිය දෘෂ්ටි දැම්මත් සමාජීයම නිගමනයකින් මිදෙන්න පුළුවන්. ඒක ඇත්ත නම් මම ඒක කරන්න වාසියා මේක විතර කල්කේ වැඩක් නෑ කියලා අත්හරින්න එකක් නෑ බුද්ධහම. මොකද හේතුව බුදුදහම යථාර්ථයේ දැකලා අනුගමනය කරන නිසා නරක දේ දැකලා අත්හරින නිසාම නරකයි කියලා හොඳ දේ දැකලා කරන නිසාම හොඳයි කියලා නරක දේක ප්‍රතිඵලයේ තිබෙන ආදීනවයක් දකින්න හොඳ දේක ආනිසංසයක් දකින්න හොඳයි කියන සියලු දෙයක් ලෝකේ තියෙනවා ඔය සෑම හොඳයි කියන දෙයකම හැම දෙයකම හටගත් දෙයකට මන විපරිණාමයක් වෙනසීමක් තියෙනවා එහෙනම් කොච්චර හොඳයි කියන ලෝක සමද කියුණත් හරියක් තියෙනවා කියලා අල්ලා ගන්න එකක් නෑ කියලා බුද්ධහම ගැඹුරෙන් දකින්න මෙන්න මේ විදිහට දැක්කම මොකද කරන්නේ පොතනකවත් හිත වදින්නේ නෑ නෝ හොඳ දේවල් හොඳ නිසා කරන ලෝකෙට යහපත් නිසා කරන මොකක් නිසාද ලෝකෙට යහපත් වෙන්නේ අනිත්‍ය දුක නැති දේවල් ඔකත් ලොකු ප්‍රශ්නයක් එනවා ඊළඟ විසඳ ගන්න අත්‍යවශ්‍ය විසඳ ගන්න ඕන තැන මේ සියල්ල අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මොනවද කරන්නේ හොඳ දේවල් තියෙන ලෝකෙ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ මොකක්ද ඊට පස්සේ දෘෂ්ටිය බලවත් වෙනවා. දැන් අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ත නම් මොකුත් අල්ලන්න නැහැ කියන අවබෝධය ආවේ කාටද? කවද කෙනෙකුටද? ඒ අවබෝධය ලබන දවසේ පසුතලයේ මොකද? ඉස්සලා විදිහ දැනගෙන සුගති අධ්‍යාවක ඉපදිලා ත්‍රි හේතුක අධ්‍යාව කියන අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් කටයුතු කිරීමෙන් ලැබුව අධ්‍යාවක ඉපදිලා ආවිස වර්ණේ සැපේ බලයේ පටිවහන ඥානය කියන මෙන්න මේ කාරණා පහ වැඩිච්ච මනසකට සත්‍ය ධර්මය ඇහෙනකොට සත්‍යෙ පිහිටන පිහිටීමෙන් අසාර ලෝකේ මට අල්ලා ගන්න දෙයක් නැහැ කියලා අත්තරින් වැලී විදී නිදහස් වෙන මානසිකත්වයේ උදා වෙනවා. ඔය අදහස ඔය කියන යථාබෝධයේ යථාර්ථය ලබා ගන්න ඔය මිහා පල්ලෙහා කාටවත් දෙයි. අවශ්‍ය දින වගපාද පාද ඉන්නවා මිස අර වචන කොච්චර ඇහුණා යථාර්ථයේ කිදා බහැලා පිහිටලා හිටන් මනස ලෝභයෙන් රාගයෙන් දේසේ මොහයෙන් නිදහස් වෙලා යන්නේ නැහැ. නැත්නම් කාගක්කේව නිබ්බාණ, ද්වේෂක්කේව නිබ්බාණ, මෝහක්කේව නිබ්බාණ කියන දෙයටපත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අනුමාන ඥානයේ තිරකන් ගන්න බුලම ඔය දිහේතුකාරී පුද්ගලයෙ. ඒත් මිනිස්සෙයි. සුගතියක ඉන්න දේවතාවා. දේවදාන් කොහොම සුගතිය තමයි ඉතින් මනුෂ්‍යෝ දේව කියන මේ දේව මනසකින් දෙගතියෙන් ඉන්න පිටකර ඔන්න ඔය ටිකක් ගත්ත හැකි ත්‍රි හේතුකත් නැත්නම් අර ආයුවන් සැපල් නුවණ අලුනා සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ මෝරලා නැත්නම් මාර්ග බල අවබෝධ කරන මට්ටමනේ එහෙම අයිට කොරන්න දෙයක් නැහැ. ඒගොල්ලන් තම මග වඩා ගන්න අවශ්‍ය කරන එකක් තියෙනවා. නැත්නම් සද්ධා ඉන්ද්‍රියයි, වීරය ඉන්ද්‍රියයි, සති ඉන්ද්‍රියයි, සමාධි ඉන්ද්‍රියයි, ප්‍රඥා ඉන්ද්‍රියයි ඒකත් ලෞකික තමයි. ලෝකෙටම අයිති හටගත් ඒවා තමයි. හටගත් හැම එකක්ම විපර්ණාමයට පත් වෙලා විනාශ වෙලා යනවා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් මෙතෙන්දි දැනගත යුතු දෙයක් තියෙනවා. මේක උපමාවකින් තේරුම් ගන්න ඕනේ. කාට හරි කියනවා මෙන්න මේ කාමරේ පිරිසිදු කරන්න. මොදොර පිරිසිදු කරලා තියන්න ඕනේ මේක කුණු තියන්න එපා. දැන් මිනිහෙක් ගිහිල්ලා නම් බලනවා පිරිසිදු කරන්න මෝඩ පොළුවා ගිහිල්ලා බලනවා. පිරිසිදු කරන්න ගියාම මේක ඔක්කොම නාකේවක් ඔක්කොම නාක් වෙලා තියෙන කුණු ගෑවිලා තියෙන බඩු ඔක්කොම අහකට දාපන්. ආවේ දාලා මේක හොදලා ඔක්කොම සුද්ධ කරලා පිරිසිදු කරපන් කියලා. බලනකොට ඔකට ලැබෙන පිරිසිදු කරන්න අවශ්‍ය බඩු ආන් ඒක ඇතුළේම තියෙනවා කියලා. නරකේව හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ලා කිව්වහම ඒ ගොන්කොල්ලන්ට හිතෙනවා මේ මුස්නේ වල ගෑවිලා. මුස්නේ දූවිලි ගෑවිලා කුණු. මේ බුරුසුව නැනම් මේ හොදලා කිව්ව ග්‍රස් එක ඒකත් කුණු ගොඩක්. ඔක්කොම ටික ඔක්කොම මහත්ය කරන විසි කරන්න කියලා ඉස්සෙන්නේ. ඌ ඉස්සෙල්ලා මුස්නේ ග්‍රස් එකයි ඔක්කොම කරන් විසි කරනවා. දැන් මොකක් කරන්නේ? හනිකුණු අරින්නේ මොකෙද? කිව්ව ගෑවිලා තිබිච්චා. වටේ තිබිච්චා මකුළු දැල් ඇදිච්චා. ඉස්සෙල්ලා මේ වට ගන්න උපකරණ ටික විසි කළොත් එහෙම නරකේ වගේ. එක්කෙනෙක් මොකද කරන්නේ? ඒක යකෝ ගොම් වැඩේ නොකර ඔය ටිකෙන් ඉස්සෙල්ලා කුණු ටික අරලා හිටපන්. ඔය ටික ප්‍රයෝජන තරම් කියේ. ආ ඒවා ප්‍රයෝජනවත්. ඔව් ප්‍රයෝජනවත් නේ නැති. හැබැයි ප්‍රයෝජනේ මොකද්ද කිව්වේ? අර කුණු ටික අරගන්න විතර. පිරිසිදු කිය ප්‍රයෝජන දෙ ගන්න එකක් නෙවෙයි. නැව් තේරුම් ගන්න බැරි පුළුවන් මොකද කරන්නේ? අර මුස්නේයි ඔක්කොම ග්‍රස් එකයි ඔක්කොම අරන් මේක අතු ගාලා සෝදලා සුද්ධ කරලා හොඳ ඒවා ටිකක් තියනවා කිව්වද? ඒ ටික තියෙනවා ඇතුලේ කියලා මුස්නේයි ග්‍රස් එකයි ඇතුලේ තියලා ගියොත් අපි කාමරේ පිරිසිදු වෙනවා. ඒ වගේ යම් කෙනෙකුට කියනවා හද රාගයෙන් පිරිසිදු කරන්න, ද්වේෂය අත්හැරලා පිරිසිදු කරන්න, මෝහය අත්හැරලා පිරිසිදු කරන්න. දැන් අර කාමරේ පිරිසිදු කරනවා වගේ හදවත නැවති මේ චිත්තය කුණ අයින් කරලා සුද්ධ කරන්න කියලා. දැන් මොකටද එහෙම කරන්නේ? අපිරිසිදු වෙයි ගන්න දෙයක් නැහැ. මොකක් නිසාද අපිරිසිදුයි කියන්නේ? අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා. අල්ලන්න දෙයක් හරයක් නැහැ. ඔන්න ඔකයි හේතු අසාර නිසා. ඔය ටික අත්හරින්න කිව්වා. දැන් ඊට පස්සේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව වැටහිලා අත්හැරීමේ, නොඇලීමේ, මිදීමේ ඥාණය පහළ කිරීමට යමක් ඇසුරු කළ යුතුද? අන්න ඒ ටික තමයි අර හොදන්න ගන්න බ්‍රැත් එකයි පිරිසිදු කරන මුස්නේ එහෙම කිව්වා. අන්න ඒ ටික. අන්න ඒ වගේ අද්දා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඒවාත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. නමුත් ඔය ටික තමයි සුද්ධ කරන භාණ්ඩ ටික. ඔය ටික හොඳට තියෙන්න ඕනේ. මුස්නේ හදාගෙන ඉන්නකොට කොයි ටික ගැලවිලා ගියොත්, කැඩලා ගියොත් එහෙම හිතුල ටික සුද්ධ කරන්න බෑ. තියෙන එකත් පරිසම් කරගන්න ඕනේ, හොඳ එකක් එකතු කරගන්නත් ඕනේ. අර කාමරේ සුද්ධ කරා. ඒ වගේ හදවතට තියෙන රාග ගුණ, දේශ ගුණ, මෝහ ගුණ සුද්ධ කරන්න ප්‍රඥාව නැවති අනිත්‍ය වුණා, දුක්ඛ වුණා, අනත් වුණා ඒ ඉන්ද්‍රිය අවශ්‍යයි. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය අවශ්‍යයි. ඒ නිසා ඒක අරගෙන ඒ ටික ඉවරනාලේ වශයෙන් මොකද කරන්නේ? අන්න අවසානයේදී ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඉවත දාපු නිසා රහතන් වහන්සේට අස්සද්දයි කිව්වා. රහතන් වහන්සේ ශ්‍රද්ධාවනි. රහතන් වහන්සේට කිය තව නමක් තමයි අස්සද්ද කියන්නේ. අපි ශ්‍රද්ධාව නැති කරගත්තොත් එහෙම ඊට ඉස්සෙල්ලා අනිත් අතට වත් එන්නේ ඉස්සෙල්ලා මොකද? මග වදනේ බීජය ඉවරයි. ඉතින් මෙන්න මේ නිසා මේ අද උඹ දෙනෙක් මෙයාගේ බණ කියන්න ගිහිලා වරද්දා ගන්න. මූල ධර්මයේ හැටි වෙන්නලා හිටන් බුදුරන් වහන්සේ දේශනා කරලා තින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම අත්හරින්න කියලා කියන හරි ඉස්සෙල්ලාම අත්හරවනවා ශ්‍රද්ධාවයි වීරයයි ඔක්කොම ටික අත්හරවනවා. සතිය මොනවාද සතිය? ඒවාගේ ලෝකේ තියෙන ඒවා. ඔක්කොම අත්හරවනවා. සමාධි සමාධි කියන්නේ ලෞකික ඒවා නැත්තල දාන ඒවා අනිත්‍ය දුක නැත්තේ නැද්ද? දැන් මෙහා පඬිත වාසේක මිහිලා ඉතින් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සියල්ලම අත්හැරලා දාන කිව්වහම ඒකට අවශ්‍ය කරන ශ්‍රද්ධා ඉන්ද්‍රියත් අත්හරිනවා, වීරිය ඉන්ද්‍රියත් අත්හරිනවා, සත් ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රියත් අත්හරිනවා. දැන් මොනවාර දහම් තේරෙයි? අවබෝධ ලැබෙයි. ඊට පස්සේ නිවන කියලා අරිහත්ත්වය කියලා මොකක් හරි එකට ලොංකපකට හැවටිලා කාලය ගත කළාම ඇරිලා යනවා. මහා පාප කර්ම විස්තර අනිකයි විනාශ කරේ. ඉතින් මේ වගේ දැන් වලට අහු වෙන්නේ නැති වෙන්නේ. සුද්ධ වෙලා කටයුතු කරගන්න ඕනේ. අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ලෝභ කුණ, ද්වේෂ කුණ, මෝහ කුණ. ඒක ඇරිගෙන යනකොට යා සතර පහේ නිදහස් සත්‍යෙටපත් වෙලා එනවා. අවබෝධය ලැබිලා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා වැඩිෙන්න ඕනේ එතක. ඊට පස්සේ රාග කුණ අත්හැරලා යමහම අනාගාමී ඵලයටපත් වෙනවා. ලෝකෙට වැදිරා හැඳිලා තියෙන යම් තරමක් දැනගැනීමේ බලාපොරොත්තු තියෙනවා නම් ඒවට තියෙන ආසාව කරුපරාගයක් තියෙනවා ඊළඟට ඒකත් අරගෙන කටයුතු කරන්න. රූපරාග අරුපරා. තවත් කුණු තියෙනවා. පොඩි මාන්නයක් නැගෙයි. මම විශේෂයි කිය. මේ විශේෂත්වය කවුරු හරි තමාට විවන්වනවා නම් ඒකට කැමැත්තක් එනවා. ඒ විශේෂත්වයට පහර ගහලා කවුරු හරි කතා කරනවා කුංචි දූෂිතතාවයක් එනවා. ඒ මතම තමයි ඉතුරු. කොකත් ඇලිමයි ගැටීමයි. ඉන අන්තිවරයි කරන්න වෙන එකක්. අර මාන කොරස අයින් කරන්න. ඇලිමයි ගැටීමයි නිසා උද්දච්චය තිබුණේ ඒකත් එක්ක. ඒකත් යනකොට පස්සේ දකින්න අල්ලා ගන්න කිසි දෙයක් මේ ලෝකේ හරයක් නෑ. ඒ නිසා මට මේ ලෝකේ ප්‍රඥාවවත් අල්ලන්න දෙයක් නෑ කියලා අන්නේ ඉදාර දකින්න. එදාට අවිද්‍යාවත් කෙලවර කළා සාහමලිය සුද්ධ බවටපත් වෙනවා. හැබැයි උන්වහන්සේ දැනගන්නවා. ඉතින් ඒ කාටදේ ටික අත්හැරෙන්නේ. ඒක එපා වුණේ ඒ නුවණ තියෙන කාටදේ නුවණ මතුවේ. මෙච්චර කල් ආපු සසර ගමනේදී හදාගත්ත මම හදාගෙන ආපු මේ ස්කන්ධ පහ ඇතුළෙන්ම තමයි මේ නාම රූප කුංජේ ඇතුළෙන්ම තමයි ප්‍රඥායි සයිතසිකය මතුවලා ප්‍රඥායිත්වයේ බලතුමා මේ අවබෝධය ආවේ. ඒ නිසා මෙබදුවන්නා පංචස්කන්ධ සංඛ්‍යාත සත්‍යයක හැටියට සැරිසරමක් ආපු මමයි කියන තැනදී මේ සම්මතිය තමයි මේ නතර වෙන්නේ. ඒක අන්නේ යෝගීව සම්මතිය. ඒවල නතර නේද මං අවබෝධය ලැබුවා. මම කියන වචනේ කතා කරනවා මේ සම්මතිය නිසා. අල්ලාගත දෘෂ්ටියකින් මම කියන මාත්‍රියක්වත් නැහැ කියන ප්‍රඥාවට අවබෝධයි. ඉතින් ඒකේ කාට නිදහස ලැබෙන්නේ? මමයි ගොඩනගාගෙන අනාදී පටන් ගෙන ආපු යම් කිසි පංචස්කන්ධ පරම්පරාවක් ඇද්ද? විඳ දුක් පරම්පරාවක් ඇද්ද? ඒ පුරුක එතනින් ඉවර වුණාද? අන්‍යෝගී උපදින ඒ පුරුක ඉවර කරගෙන දින්නේ. ඒ අය නැහැ තව. එනා ඊය අය කරා මට අවශ්‍ය සාවිය කර නෙමෙයි. දයානුකම්පාවෙන් ඒ අයට පෙන්වා දෙන්න ඕනේ මම ගොඩාපු හැටි. මම අත්හැරපු ක්‍රමී. ඒසමව දැන් මගේ වැඩේ ඉවරයි කියලා නිකන් ඉන්න ගතියක් නැහැ. මොකද උපකාරීට කෘතෝපකාරී ශේෂ්ඨයි. ඒක තෘෂ්ණාවෙන් කරන එකක් නෙමෙයි. ඒක තමා විසින් කළ යුතු යුතුකම. අන්නේ යුතුකම පැහැර හරින් නැතුව උන්වහන්සේගේ ජීවිත අවසානයේ දක්වා මෙන්න මෙහෙම මගක් තියෙනවා. මෙන්න මෙහෙම අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. මේ අනුගමනය කරගෙන ඉඳලා මේ රාගක්ෂේ ද්වේෂක්ෂේ මෝහක්ෂේ කියලා පූර්ණ කරගන්න. අනික් අර දේශනා කරා. ඉතින් එක එක කෙනා සමහරවිට මේ ඔක්කොම අත්හරින්න කියා තියෙනවා. අල්ලා ගන්න කිව්ව එක බුදුන් ගන්න කොහෙ යතියිනේ. ඔය වගේ තර්කයක් දාලා මේ වටිනා ධර්මමග විනාශ කරගන්න. අද වෙනකොටත් ඔක හුඟක් දුරට සිද්ධ වෙලා තියෙනවා සමහර අය. පොඩ්ඩක් පඬිතු වුණාට පස්සේ කණින් පොඩ්ඩක් අහගෙන පඬිතු වෙනවා. කන ඉස්සෙලෙනවා අඟ පස්සේ ඉන්නේ. අගාවට පස්සේ වේලා ගන්නවා. අන් ඒවයි කණින් අහගෙන පොඩ්ඩක් තේරුම් ගත්තාට පස්සේ මේ සියලු සංඛාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේවා අත්‍යවශ්‍යම වැලියෙම දීවහරි ගන්න දෙයක් නැහැ කියන මේ ටික පොඩ්ඩක් අහලා ඔබ තේරුම් ගත්තාට පස්සේ සමහර කෙනෙක් අවබෝධය නැහැ තර්කවාදීට ගෝචර හරි අහුණා ඊට පස්සේ තර්කවාදී ලෝකෙට දානවා බුදුදහම තුළ පොළන් දෙකක් නැහැ කියන දෙකක් නැහැ හිතන් දෙකක් නැහැ කරණේවා කියනවා හිතනවා ඔක්කොම නතර කරලා ගහමයි නිවන කිය. දැන් ඊට පස්සේ මේ තර්කයේ තෝරා ගන්න ලෝකයට බැරුව යනවා සියුම් නොවෙන්න නැතුව යනවා. තමන්ට කර ගන්න බැරුව යනවා. අන්න අගහපුවාම කිදෝන දෙයක් අදාගත්තා නම් අපි නිකක් කරගත්තේ කියලා. තමන්ගේ කියන පටන් ගන්නවා ඊට පස්සේ අවබෝධය නැතුව. අන්න එහෙමයි ඉන්නවා. වෛරසාව වින්ඩෝ ඉඳලා කියන්නේ. ඉතින් අපි මෙහෙම ධර්මයේ දන්න අය මෙහෙම තේරුම් ගත්තායි කියලා ඔය වගේ තර්කවාද ගෙනත් දාලා පරද්ද දාපුවාම ඇත්තට ඒක ඇත්ත නේ නැන් කියලා හිතනොත් එහෙම විනාසයි. ඊට පස්සේ අර කරන ආර්ය මාර්ගී අනුපූර ප්‍රතිපදාවට පවා ගරහත් නිගරු කරලා විනාශයට පස්සේ ඉතින් මෙයා හොඳින් තේරුම් අරගෙන අපි දැනගන්න ඕනේ යමකින් දුක හට ගන්නවා නම් යමකින් ගිනි හට ගන්නවා නම් දාහ හට ගන්නවා නම් එකින් එක තේරුම් අරගෙන ඒක අත්හරගන්න. එනා යමකින් මහගිනි හට ගන්නවා නම් මහගිනි හට ගන්න එක නා කුඩාගිනි හට ගන්න එක අතර කරන්න ඉස්සෙල්ලා මහගිනි හට ගන්න මහදුක අත්හර ගන්න ඕනේ. ඒක හේතුව වෙලා ඒක හේතුව නිරෝධ කළා ඒ ඵලෙ නිරෝධ කරගන්න ඕනේ. නා පුත්තජනව ඉන්න පුත්විලේ සෝවාන් ඵලයට පත් වෙනකම් මහගිනි දින සතර අපාගින්. එයා ඉස්සෙල්ලාම සතර අපාගින් නැති කරගන්න මොනවද කරන්න ඕනේ? සතර අපා උත්පත්තියට හේතු වෙනා යම් පිළි සංකාරයක් ගොඩනැගීමයි. ඒකට හේතු වෙන අවිද්‍යා ක්‍රියාකලාපේ මනසේ තේරුම් බලගෙන ඒක ආදීනව තේරෙනවා. එයා ඒකත් අරින්න ඕනේ. ඒකෙන් මිදෙච්ච කෙනාට ඒ කාම ලෝකෙకి නිවේ. ඊට පස්සේ එයා ඒකත් අරගන්න. ඒකෙන් අහක් වෙච්ච කෙනාට රූපාරූප ලෝකවල ගිනිපෙයි. ඒකත් අරගන්න ඕනේ. පැවැත්මේ ජීවිත මාත්‍රියක් තිබුණාත් ඒකත් අසහනයක් නිසා හරයක් ඇතියක් නෙමෙයි කියලා දකින්න අරිහත් මාර්ගඥානි. ඒ විලාසය ඒක කරගන්න ඕනේ. දැන් මේ ධර්මයේ පිළිබඳව ප්‍රඥාවට ගෝචර වෙන එක එකක්. සාමාන්‍ය තර්කයට ගෝචර වෙන වැටහීම තව එකක්. මෙන්න මේ තර්ක ගෝචර හරියක් ගෝචර වෙච්ච ගමන් ප්‍රඥාවෙන් වැටහෙන එක පැත්තකට ගිහිල්ලා තර්ක ගෝචරයට බැහැගෙන දේශනා කරන්න ගියොත් හරි ශ්‍රවණය කරලා පිළිගන්න ගියොත් හරි විනාශයටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. බොහොම සුද්ධ ඇතුළේ.